Honorable MP Rohatalingam, you have 14 minutes.
கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய இந்த விவாதத்திலே இங்கே விவாதத்திற்கு முன்னதாக ஒரு விடயத்தை குறிப்பிட்டுவிட்டு அதனை தொடர்ந்து விடயத்திற்கு வரலாம் என்று இருக்கின்றேன். வன்னி மாவட்டத்திலே குறிப்பாக சமுர்த்தி பயனாளிகளுக்கு, அதிலும் குறிப்பாக 4 அங்கத்தவர்களை விட கூடுதலான உறுப்பினர்களை கொண்ட சமுர்த்தி பயனாளி குடும்பங்களுக்கு அனைத்து இடங்களிலேயும் உலக உணவு திட்டமும் அரசாங்கமும் இணைந்து நிவாரண பொதிகளை வழங்கிக் கொண்டிருக்கின்ற இந்த சந்தர்ப்பத்திலே இந்த நிவாரண பொருட்களினுடைய அளவு, அதனுடைய பெறுமதி சம்பந்தமாக அந்த பயனாளிகள் மத்தியிலிருந்து பல்வேறு குற்றச்சாட்டுகள் முன்வைக்கப்பட்டு வருகின்றது. அதிலே குறிப்பாக ஒரு குடும்பத்திற்கு 20,000 ரூபாய் பெறுமதியான உலர் உணவு பொருட்கள் வழங்கப்பட்டு வருகின்றது. ஆனால் அதிலே அந்த பொருட்களினுடைய உண்மையான பெறுமதி நான் நினைக்கின்றேன் சுமார் 12,000 ரூபாய் பெறுமதியான பொருட்கள் தான் அங்கே 20,000 ரூபாவாக மதிப்பீடு செய்யப்பட்டு அவர்களுக்கு வழங்கப்படுகின்றது. இந்த விநியோகத்திலே தவறு எங்கு இருக்கின்றது என்பதை இந்த அரசாங்கம் கண்டறிய வேண்டும். மக்களுக்கு 12,000 ரூபாய் பெறுமதியான பொருட்களை வழங்கிவிட்டு 20,000 ரூபாய் பெறுமதியான பொருட்கள் வழங்கப்படுவதாக ஜாரை ஜார் ஏமாற்றுகின்றார்கள் என்ற ஒரு நிலைப்பாடு அங்கே எழுகின்றது. அரசு அதிகாரிகள் சரியான பதில்கள் அவர்களிடமிருந்து கிடைப்பதில்லை, அல்லது உலக உணவு திட்ட அதிகாரிகளிடமிருந்து சரியான பதில் கிடைப்பதில்லை. அந்த பொருட்களை விநியோகிக்கின்ற காகில்ஸ் வர்த்தக நிறுவனத்திடமிருந்து ஒழுங்கான பதில் கிடைப்பதில்லை. ஆகவே இதிலே மக்கள் ஏமாற்றப்படுகின்றார்களா, அரசாங்கம் ஏமாற்றுகின்றதா, உலக உணவு திட்டம் ஏமாற்றுகின்றதா என்பதை பகிரங்கமாக அறிவிக்க வேண்டும் என்று இந்த நேரத்திலே நான் கேட்டுக் கொள்கின்றேன். ஏனென்று சொன்னால் இதிலே பாதிக்கப்படுகின்றவர்கள் சாதாரண பொதுமக்கள், சமுர்த்தி பயனாளிகள். சமுர்த்தி பயனாளிகள் என்பது மிகவும் கீழ்மட்டத்திலே பொருளாதார ரீதியாக பின்தள்ளி இருக்கின்ற மக்கள். அந்த மக்களினுடைய வாயிலும் வயிற்றிலும் அடிக்கின்ற இந்த மோசடியான சம்பவம் உடனடியான ஒரு விசாரணைக்கு உட்படுத்தப்பட்டு அவர்களுக்கு நீதி வழங்க வேண்டும். இது ஒட்டுமொத்தமாக அந்த பயனாளிகள் அனைவருக்குமாக இந்த சபையிலே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அடுத்ததாக இங்கே இந்த சபையிலே இன்றைய இந்த அமர்விலேயும் நேற்றைய அமர்விலேயும் நாங்கள் கேட்கக்கூடியதாக இருக்கின்றது, ஒவ்வொருவரும் இனவாத கூச்சல் இட்டுக் கொண்டு நேற்று முன்தினம் நடைபெற்ற இந்த கொள்கை விளக்க அரசாங்கத்தினுடைய கொள்கை விளக்க உரை, அதனை தொடர்ந்த இந்த உரைகளை பார்க்கின்ற பொழுது கேட்கின்ற பொழுது இனவாதத்தினுடைய உச்சத்திலே இந்த பாராளுமன்றத்தினுடைய அமர்வுகள் நடந்து கொண்டிருப்பதை காணக்கூடியதாக இருக்கின்றது. ஒவ்வொருவருடைய உடலிலேயும் இனவாத ரத்தம் ஓடிக்கொண்டிருப்பதை இங்கே பேசிக் கொண்டிருக்கின்ற அநேகமான உறுப்பினர்களுடைய உரைகளிலே நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. இந்த இனவாத கருத்துக்கள் பரப்பப்படும் வரைக்கும் இந்த நாடு ஒட்டுமொத்த மக்களும் எதிர்பார்க்கின்ற ஒரு நாடாக நிச்சயமாக இருக்க முடியாது. இந்த இனவாதிகள் இந்த பாராளுமன்றத்திலிருந்து இந்த நாட்டிலிருந்து துரத்தி அடிக்கப்படும் வரைக்கும் இந்த நாட்டை இந்த மக்கள் எதிர்பார்க்கின்ற அல்லது இங்கே இருக்கின்ற அநேகர் எதிர்பார்க்கின்ற ஒரு முன்னேற்றகரமான நாடாக ஒரு சுவீட்சம் நிறைந்த நாடாக அபிவிருத்தி அடைந்த நாடாக கொண்டு செல்வதென்பது நிச்சயமாக நடக்கக்கூடிய ஒரு விடயமாக இல்லை. சிங்கள மக்கள் கொதித்தெழுவார்கள், பௌத்த பிக்குகள் ஒப்பந்தங்களை கிழித்தறிவார்கள், எரிப்பார்கள் என்பதற்காக அரசாங்கம் சிறுபான்மையினருக்கான ஒரு நிரந்தர தீர்வு திட்டத்தை வழங்குவதிலே பின்னடிப்பார்களாக இருந்தால் இந்த நாடு எங்கு போய் செல்லும் என்பதை நாங்கள் சிந்தித்து பார்க்க வேண்டும். மக்கள் எதிர்பார்க்கின்ற நாடு நிச்சயமாக இருக்கப் போவதில்லை. இங்கே இருக்கின்ற பாராளுமன்ற உறுப்பினர்களிலே இனவாத கருத்துக்களை பேசி இந்த நடைபெற இருக்கின்ற தேர்தல்களிலே தங்களுடைய வெற்றியை மட்டுமே குறிக்கோளாக கொண்டு சாதாரண சிங்கள மக்களிடமிருந்து வாக்குகளை அறுவடை செய்வதற்காக அவர்கள் தங்களுடைய வளமையான பாணியிலே தங்களுடைய கருத்துக்களை இங்கே விட்டுக் கொண்டிருக்கின்றார்கள். இவர்கள் அனைவரும் உண்மையிலேயே இந்து மகா சமுத்திரத்திலே தூக்கி வீசப்பட வேண்டியவர்கள், அவர்கள் அழிக்கப்பட வேண்டியவர்கள். அவர்களை வைத்துக் கொண்டு இங்கே ஒரு நல்ல ஆட்சியை நிச்சயமாக காண முடியாது. அது இந்த அரசாங்கம் மாறி மாறி ஆட்சிக்கு வந்தாலும் சிறுபான்மை மக்களையோ அல்லது சிங்கள பெரும்பான்மை மக்களையோ திருப்திப்படுத்த முடியாத ஒரு நிலைமை நிச்சயமாக இவர்களை வைத்துக் கொண்டு ஆட்சி செய்தால் அதுதான் நடக்கும். இல்லையே இந்த நாடு இந்து சமுத்திரத்துக்குள்ளே மூழ்கி போகின்ற இல்லாமல் போகின்ற ஒரு நிலைமை நிச்சயமாக உருவாகும். அதை தடுக்க வேண்டுமாக இருந்தால் இப்படியானவர்கள் வைத்துக் கொண்டு இங்கே ஆட்சி செய்ய முடியாது, மக்களை ஆட்சி செய்ய முடியாது. வேண்டுமென்றால் இந்த சபைக்குள்ளே மட்டும்தான் ஒரு ஆட்சியை நடத்த முடியுமே தவிர இந்த நாட்டை இந்த மக்களை ஆட்சி செய்ய முடியாத ஒரு நிலைமைதான் நிச்சயமாக இருக்கும். இங்கே பேசுகின்ற பொழுது எல்லோருக்கும் சம உரிமை பற்றி பேசினார்கள். படிக்கிற தேவாரம் இடிக்கிற சிவங்கோயில் என்பார்கள். அதேபோல்தான் இங்கே இனவாத கருத்துக்களை முக்கி மோதிக்கொண்டு பேசிக் கொண்டிருப்பவர்கள் அந்த கருத்தையும் இங்கே சொல்லுவதை நாங்கள் கேட்கக்கூடியதாக இருக்கின்றது. உண்மையிலேயே பயன்முண்டை அமுல்படுத்தினால், பயன்முண்டாவது திருத்த சட்டத்தை அமுல்படுத்தினால் உதயகமன் பல அல்லது விம்மல் வீரவன்ச போன்ற பாராளுமன்ற உறுப்பினர்கள் இங்கே ஏதோ எல்லாம் சொல்லிக் கொண்டிருக்கின்றார்கள். தத்த ஆறு ஓடும். இதுவரைக்கும் இந்த நாட்டிலே வடகிழக்கு இணைந்த அல்லது வடக்கு கிழக்கு பிரிந்த நிலையிலே மாகாண சபைகள் 9 மாகாண சபைகளுக்கும் ஆட்சி அதிகாரம் வழங்கப்பட்டு மக்கள் ஆணையின் ஊடாக தேர்தல்கள் நடத்தப்பட்டு ஆட்சிகள் நடந்தன. அப்பொழுது இரத்த ஆறு ஓடியதா? இவர்களுக்கு இப்பொழுது இந்த தேர்தல் காலங்களிலே இப்படியான உசுப்பேற்றல் பேச்சுக்களை திட்டமிட்ட வகையிலே சிங்கள மக்களினுடைய வாக்குகளை கவர்வதற்காக மட்டும் வேற எந்த நோக்கத்திற்காகவும் இல்லாமல் அவர்கள் இங்கே பேசிக் கொண்டிருக்கின்றார்கள். அதிமேதல் ஜனாதிபதி அவர்கள் கூட அண்மையிலே முழு அதிகாரங்களும் இந்த மாகாண சபைகள் ஊடாக 13வது திருத்த சட்டத்தில் இருக்கின்ற அதிகாரங்கள் அனைத்தும் ஜாப்பின் பிரகாரம் அமுல்படுத்தப்பட வேண்டும், அதை நான் செய்வேன் என்று உறுதிமொழி கொடுத்தவர் இன்று பௌத்த பிக்குகளுக்காக அல்லது இங்கே இருக்கின்ற பேரினவாத கட்சிகளுக்காக பேரினவாத கட்சிகளைச் சேர்ந்த பாராளுமன்ற உறுப்பினர்களுக்காக தன்னுடைய ஆட்சிக்கு தன்னுடைய தனிப்பட்ட நலன்களுக்கு அல்லது அவருடைய எதிர்கால குறிக்கோளுக்கு எதிர்காலத்திலே அவருடைய ஆட்சி தொடர வேண்டுமாக இருந்தால் இவற்றை இவர்களையும் அரவணைத்து செல்ல வேண்டும், இனவாதிகளை அரவணைத்து செல்ல வேண்டும் என்ற அந்த நோக்கத்திற்காக இன்று அவர் தடம் மாறிக்கொண்டிருக்கின்றார். ஏனென்று சொன்னால் அவருக்கு தெரியும், இங்கே இனவாதம் பேசினால்தான் ஆட்சி செய்ய முடியும், இனவாதம் பேசினால்தான் சிங்கள பேரினவாதம் பௌத்த மேலாதிக்க பேரினவாதம் இவற்றை பேசினால்தான் இந்த நாட்டிலே ஆட்சி செய்ய முடியும் என்ற ஒரு ஒரு பொய்யான ஒரு தோற்றப்பாடு காலங்காலமாக இருந்து கொண்டிருக்கின்றது. அதற்காக அவர்கள் இந்த நிலைமையை, அது ஜனாதிபதியாக இருக்கலாம் அல்லது ஆட்சி ஆளும் தரப்பினர் யாராக இருந்தாலும், இந்த நிலைமையிலேதான் இந்த நாடு இருந்து கொண்டிருக்கின்றது. இப்படிப்பட்ட ஒரு கட்டத்திலே எங்களுடைய இந்த நாடு, ஒட்டுமொத்த இலங்கை என்ற தேசம் விடுபட முடியாத ஒரு நிலைமைக்குத்தான் ஆட்சியாளர்கள் தள்ளிக்கொண்டிருக்கின்றதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. இங்கே உள்ளூராட்சி தேர்தல் நடைபெற இருக்கின்றது. நீதிமன்ற கட்டளையை எதிர்பார்த்துக் கொண்டிருக்கின்றார்கள் வேட்பாளர்கள், மக்கள், ஆட்சியாளர்கள் அனைவரும். சஜித் பிரேமதாசா வீடமைப்புத்துறை அமைச்சராக இருந்த காலத்திலே இறுதி, அதாவது நல்லாட்சி என்று சொல்லப்படுகின்ற அந்த ஆட்சியினுடைய இறுதி கால பகுதியிலே அவசரம் அவசரமாக திட்டமிடப்படாத வகையிலே வீட்டு திட்டங்களை கொண்டு வந்து சாதாரண மக்களுக்கு வழங்கி அந்த வீட்டு திட்ட பயனாளிகள் இன்று கடனிலே இருக்கின்றார்கள். கடனிலே இருந்து மீள முடியாத அளவிற்கு மூழ்கி போயிருக்கின்றார்கள். வீடுகள் கட்டி முடிக்கப்படவில்லை, மிகுதி கொடுப்பனவு கொடுக்கப்படவில்லை. இப்படியான ஒரு கஷ்ட நிலைமையில இருக்கின்ற அந்த நிலைமையை போன்ற ஒரு நிலைதான்
இன்று
ஜனாதிபதி அவர்கள் இறுதி கட்டத்திலே கூட இந்த தேர்தலை நடாத்துவதா இல்லையா என்று ஒரு முடிவெடுக்க முடியாத நிலைமை. ஆளுங்கட்சியினராகிய ஜனாதிபதி தலைமையிலான ஆட்சி அதிகாரத்தில் இருக்கின்றவர்கள் ஒரு தேர்தல் தோல்வி பயத்திற்காக ஒரு தோல்வியை சந்தித்தால் அதனுடைய தோல்வியினுடைய தொடர்ச்சிகள் தொடர்ந்து கொண்டிருக்கும். ஜனாதிபதி தேர்தல், பாராளுமன்ற தேர்தல் அல்லது மாகாண சபை தேர்தலோ, அனைத்து தேர்தல்களிலும் தாங்கள் தோல்வியடைய வேண்டி வரும் என்ற ஒரு அந்த பயம் காரணமாக இந்த தேர்தலை தடுப்பதற்கான சகல வழிகளிலேயும் சகல சூழ்ச்சிகளையும் இந்த அரசாங்கம், ஜனாதிபதி அனைவரும் திட்டமிட்டு சேர்ந்து முன்னெடுத்து வருகின்றார்கள். அதன் காரணமாக தேர்தல் நடைபெறுமா இல்லையா என்று தெரியாமல் வேட்பாளர்கள் தேர்தல் செலவினங்களை, தங்களுடைய வெற்றியை உறுதிப்படுத்துவதற்காக அவர்கள் பணத்தினை நிதியினை செலவழித்து வருகின்றார்கள். திடீரென தேர்தல் நிறுத்தப்பட்டால் அந்த வேட்பாளர்கள், சுமார் 80,000 வேட்பாளர்களுடைய நிலைமையை இந்த அரசாங்கம் யோசித்து பார்க்க வேண்டும். அன்று சஜித் பிரேமதாசா வீட்டு திட்ட பயனாளிகளை எப்படி கடனாளியாக்கினாரோ அதேபோல்தான் இன்று இந்த வேட்பாளர்களை ரணில் விக்ரமசிங்க ஜனாதிபதி அவர்கள் கடனாளியாக்குகின்ற ஒரு நிலைமையை உருவாக்கிக் கொண்டிருக்கின்றார். ஆகவே இந்த வகையிலே தேர்தல் உடனடியாக ஒரு ஜனநாயக நாட்டிலே பொருளாதார ரீதியான பிரச்சனைகள் ஒரு புறம் இருந்தாலும் கூட தேர்தல் ஜனநாயக ரீதியாக என்று அடுத்தடுத்து ஜனாதிபதி தேர்தல் எதிர்வரும் மார்கழி மாதத்துக்கு பிற்பாடு வைக்கப்படுகின்ற ஒரு நிலைமை இருக்கின்றது. தங்களுடைய ஆட்சியை நிலைநிறுத்துவதற்காக அப்பொழுது நிதிவளம் அங்கிருந்து வரும் அல்லது அதனைத் தொடர்ந்து பாராளுமன்ற தேர்தல் வரும். இப்படியாக ஒவ்வொரு தேர்தலுக்கும் பொருளாதார ரீதியாக நாடு இருக்கின்ற நிலைமையை சுட்டிக்காட்டி தேர்தலை நிறுத்தி வைப்பார்களாக இருந்தால் அரசாங்கம் நிச்சயமாக ஜனநாயகத்தினுடைய சாவு மணியாக அது மக்களால் மீண்டும் அவர்கள் கடந்த ஆட்சி தலைவர்களுக்கு என்ன நடந்ததோ அதே நிலைமை ரணில் விக்ரமசிங்கவுக்கும் ஏற்படும் என்பதை இந்த நேரத்தில் கூறி நிறைவு செய்கின்றேன். நன்றி.
ஸ்தூதி கரு சரத் வீரசேகர் மற்றும் ஒத்துமாறுமணித்துலக காலத்தில்
கரு சபாபத்துமணி பெரியதா ஜனாதிபத்துமாகி பிரதிபத்தி பிரகாஷன் பசுவ அப்படி ஜக்கா இல்லாம பார்லிமெண்ட் இப்பத்தட்ட அனுக்கொட்ட விக்னேஷன் மந்திரிவரையா கேனுவா அப்பிட்ட ஃபெடரல் ஓனே ஃபெடரல் கண்ணத்து அப்படி கவதாக்குவத் பஸ் வளன்னே எம்னா மம இத்தாம ஓனேக்கமின் கேனுவா விக்னேஷன் மந்திரிதுமாட்ட எத்துமாட்ட கவதாத் எம்னா பஸ் வளன்ன லெவன்னே கேள் அப்படிதான் அப்படி ஏகே ராஜ்ய கேளா மே வியஸ்தாவே தெவினி வகந்தியை தேனுவா இவகி மித்தமாய் வியஸ்தாவே அசு துங்கனி வகந்தியை தேனுவா ඒක වෙනස් කරන්න නම් 3/2ක පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය වෙනවා සහ ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා කියලා. ඉතින් සුප්‍රීම කෝට් ජජ් කෙනෙක් හැටියට හිටපු එතුමා මම හිතන්නේ ඒක දැනගෙන තමයි මේ දෙමළ ජනතාව රවට්ටන්න මේ වගේ ෆෙඩරල් අවශ්‍යයි කියලා කියන්නේ. ඒ වගේම තමයි මෙතින් තව මන්ත්‍රී කෙනෙක් කිව්වා 13න් රට බෙදෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක විස්තරාත්මක කරන්න මට වෙලාවක් නැහැ. අත වශයෙන්ම කියනවා නම් ආණ්ඩුකාරවරයා ප්‍රධාන ඇමති කැමති කෙනෙක් පත්කොළොත් අපිට එවුන්ට පුළුවන් වෙනවා ඉඩම් සහ පොලිත් බල සහිතව ප්‍රඥප්ති ප්‍රකාශ කරන්න. ප්‍රඥප්ති ප්‍රකාශ කළා ඒව බලාත්මක කරන්න යනකොට තමයි ගැටුමක් ඇති කරගන්නේ. උදාහරණයක් හැටියට පොලිස් වෙරළාරක්ෂක බලයක් ලැබුවොත් එහෙම මධ්‍යම ආණ්ඩුව ඒකට විරුද්ධ වුණොත් එහෙම එතන ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුමක් ඇති වුණොත් ඒක තමයි ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ. උදාහරණයක් හැටියට පුතුගාලය ඕස්ට්‍රේලියාවට එරෙහිව දාපු යුද්ධ දාපු නඩුවේදී ජාත්‍යන්තර යුද්ධාධිකරණය දුන්න ඊස්ට් තිමෝර් පිළිබඳව පරමාධිපත්‍ය බෙදී යන විදියට යම්කිසි බලයක් දුන්නොත් ඒ බලය ක්‍රියාත්මක කරන්න මධ්‍යම රජයට දෙන්නේ නැත්නම් ඔවුන්ට බෙදී වෙන්වි යන්න පුළුවන් කියලා. අන්න ඒක තමයි එතන තියෙන ප්‍රශ්නේ. ඒක නිසා තමයි මේ 13න් කොහොමද බෙදෙන්නේ කියන කිව්වම ඒ අයට දෙන්න උත්තරේ අන්න ඒකයි. ඒ වගේම තමයි විග්නේශ්වර නැමිතුමා කිව්වලු මම දන්නේ ඒක ඇත්තද කියලා මේ මහා සංඝරත්නයේ පන්සල් පන්සල් වලට වෙලා ඉන්න ඕනේ කියලා. මම විග්නේශ්වර මන්ත්‍රීතුමාට කියනවා කරුණාකරලා මහා සංඝරත්නය පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන්න එපා. මොකද ඔබතුමා අපේ අවුරුදු 2500ක ඉතිහාසය දන්නේ නැත්නම් ඔබතුමා දන්නේ නැත්නම් අපේ මහා සංඝරත්නය ආර්ය සංඝරත්නය මේ රටක් ඌදුරලට පත්වනකොට කරන ලද කාර්යභාරය දන්නේ නැත්නම් කරුණාකරලා කටවහගෙන ඉන්න. මොකද මහා සංඝරත්නය පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන්න එපා. ඔබතුමා ඇත්ත වශයෙන්ම ලැජ්ජ වෙන්න ඕන. ඔබතුමා රෝයල් කොලෙජ් එකට ගිහිල්ලා සිංහලයත් සමග ඉගෙනගෙන ඒ වගේම තමයි නීති විද්‍යාලයට ගිහිල්ලා සිංහලයත් සමග නීති ඉගෙනගෙන ඊට පස්සේ ඔබතුමා කොළඹ මහේස්ත්‍රාත් කෙනෙක් වෙලා ඊට පස්සේ ඔබතුමා හයිකෝට් ජජ් කෙනෙක් වෙලා ඊට පස්සේ ඔබතුමා අභියාචනාධිකරණයේ විනිසකරුවෙක් වෙලා ඊට පස්සේ ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසකරුවෙක් වෙලා අවුරුදු 65ක් සිංහලෝත්සවක කොළඹ ජීවත් වෙලා ඔබතුමා ප්‍රධාන ඇමති හැටියට උතුරට ගිහලා කියනවා සිංහලයාට ජීවත් වෙන්න අයිතියක් නැහැ කියලා උතුරේ. ඉතින් ඒක නිසා ඔබතුමා එහෙම කියලත් ඔබතුමා කොළඹ හතේ ගේක ඉතාම සනීපෙන් ඉන්නවා. ඒක නිසා මේ සිංහල ජනතාවගේ ඉවසීම නිවටකමක් හැටියට සැලකන් දෙපා කියලත් මම මේ අවස්ථාවේ කියලා සිටිනවා. ඒ වගේම තමයි උතුරට ෆෙඩරල් ඔබතුමා ඉල්ලුවත් මම හිතන්නේ කිසිම දෙමළ පක්ෂයකට කවදාකවත් 135%කට වඩා ඡන්ද ලබා ගන්න හම්බුන්නේ නැහැ. ඒ වගේම තමයි සමස්ත දෙමළ ජනතාවගෙන් 50%කට වඩා ඉන්නේ දකුණේ. එතකොට ඔබතුමා කියනවා නම් ඇස්පිරේෂන්ස් ගැන ඔබතුමා කියනවා නම් දෙමළ ජනතාවගේ අභිලාෂයන් සම්පූර්ණ කර ගැනීම සඳහා උතුරට ෆෙඩරල් ඕනයි කියලා. එහෙමනම් ඒකෙන් කොහොමද දකුණේ ඉන්න දෙමළ ජනතාවගේ ඇස්පිරේෂන් සම්පූර්ණ වෙන්නේ? If you are telling the you have to have a federal state to meet the aspirations of the Tamil in the south, Tamil in the north, what about the aspirations of the Tamil in the south? Do we mean to say that you are not concerned about their aspirations, or you are fully satisfied that the aspiration of the Tamils in south are already met? ඒකෙන්දේ ඔබතුමාට ඉල්ලන්නේ ෆෙඩරල් රාජ්‍ය උතුරට දෙමළ ජනතාවගේ අභිලාෂයන් සම්පූර්ණ කරන නම් දකුණේ ඉන්න දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඒකෙන් සම්පූර්ණ වෙන්න කොහොමද? ඒ කියන්නේ ඔබතුමා ඒ කියන්නේ දකුණේ ඉන්න දෙමළ ජනතාවගේ අභිලාෂයන් ගැන තැකීමක් නැත්ද? එහෙම නැත්නම් ඔබතුමා තෘප්තිමත් පත්වයට පත් වෙනවද? ඒ දකුණේ ඉන්න දෙමළ ජනතාවගේ සම්පූර්ණයෙන්ම ඒ අභිලාෂයන් සම්පූර්ණ වුණා කියලා. අපේ රටට අත්‍යත්ත වශයෙන්ම ගරු සභාපතිතුමනි අපේ රටේ අවුරුදු 2500 ඉතිහාසය තුල අපිට චෝලයෝ සම්පූර්ණ ආක්‍රමණය කළා අපිට පාණ්ඩ්‍යයන් ආක්‍රමණය කළා අපිට කේරළයන් ආක්‍රමණය කළා රාජකූටයන් ආක්‍රමණය කළා පල්ලවයන් ජාවක එතකොට කාලිංග මාර්ග විජයනගර ආක්‍රමණය කළා නමුත් අපේ සිංහල මුතුන් මිත්‍ර තමයි මේ රට ආරක්ෂා කළේ මේ රට බෙදන්න දෙන්නේ නැතුව ජීවිත පරිත්‍යාගයෙන් සම්පූර්ණ කැප වෙලා සටන් කළේ අපේ සිංහල මුතුන් මිත්‍රෝ ඊට පස්සේ පෘතුගීසින් ආවා ඊට පස්සේ ලන්දේසින් ආවා ඊට පස්සේ ප්‍රංශකාරයෝ ආවා ඊට පස්සේ ඉංග්‍රීසින් ආවා ඒත් අපේ මුතුන් මිත්‍ර තමයි අපේ රට ආරක්ෂා කළේ බෙදන් දුන්නේ නැහැ ඊට පස්සේ කොටිසත්ත්වවාදීන් මේ රට බෙදන්න හැදුවා ෆෙඩරල් කරන්න හැදුවා එතෙන්දිත් අපේ 29000ක් දිවි පිදුවා 14000ක් ජීවිතය සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ අබලන් වෙලා ආබාධිතත්වයට පත් වෙලා තියෙනවා ඉතින් එහෙම ආරක්ෂා කරු මේ රට විග්නේශ්වරන් ලට ඕන විදිහට තැටියක තියලා ෆෙඩරල් දෙන්න අපි කවදාකවත් ඉඩ දෙන්නේ නැහැ අපේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ මහා සංඝරත්නයත් ඉඩ දෙන්නේ නැහැ කියන තමයි මේ අවස්ථාවේ මා කියා සිටින්නේ ඒ වගේම තමයි රවුෆ් හකින් මන්ත්‍රීතුමත් සුමන්දිරන් මන්ත්‍රීතුමත් අත්‍යවශ්‍යම කිව්වා මේ රට බෙදන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් අපි අනිසි බියක් ඇති කර ගන්න ඕනේ නැහැ කියලා නමුත් අත්‍යවශ්‍යම අපේ ඊළඟේ තමිල් අරස කච්චු අන්න ඒකේ ප්‍රතිපත්ති තමයි බොහෝ වෙලාවට මේ දෙමළ පක්ෂතා දෙමළ කණ්ඩායම් අනුගමනය කරන්නේ ඔවුන් 1949 කිව්ව ඔවුන්ගේ සංකල්පය සමස්ති ඒ කියන්නේ ෆෙඩරල් ඊට පස්සේ 2008 තමයි ඔවුන් කිව්වේ ඉනේ පාච්චි ඒ කියන්නේ කන්ෆෙඩරල් ඒතර කන්ෆෙඩරල් ස්ටේට් එකට ඕනලාවක බෙදී යන්න පුළුවන් ඉතින් එතන තමයි ඒ හිච් එක තියෙන්නේ ඉතින් මම මේ උතුරට ෆෙඩරල් ඉල්ලන අපේ දෙමළ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඉස්සෙල්ලා ගිහිල්ලා උතුරේ ලේ පරිත්‍යාග කරන සංවිධානයක් හදන්න උතුරේ ලේ පරිත්‍යාග කරන ව්‍යාපාරයක් හදන්න මොකද උතුරට තාමත් ලේ දන් දෙන්නේ සිංහල සොල්දාදුවෝ මොකද වෙල්ලාලේ කියන ඒ හයි කාස්ට් එකේ ඒයි කියන දෙමළ අය කවදාකවත් ලෝකාස්ට් වල ඉන්න නැත්තම් අඩුකලේ අය ඉන්න දෙමළ ජනතාවට කවදාකවත් ලේ දෙන්නේ නැහැ අද වුණත් සිංහල සොල්දාදුවෝ තමයි ලේ දෙන්නේ ඉතින් ඒ වගේ තත්ත්වයක ඉන්න දෙමළ ජනතාව දෙමළ නායකින්ට ෆෙඩරල් පක්ෂය ෆෙඩරල් රටක් දුන්නොත් එහෙම මොකද්ද වෙන්නේ කියලා අත වශයෙන්ම දෙමළ ජනතාවත් ඒක දන්නවා ගරු සභාපතිතුමනි ඊට පස්සේ මම කියන්නේ ජනාධිපතිතුමා ඉතා පහදිලුව කිව්වා මේ බදු බර වැඩුවත් ඉතා අමාරුවෙන් හරි අපි මේකෙන් ඉදිරියට එන්න කියලා ඒ අපි දන්නවා ජනතාව අති විශාල පීඩනයක තමයි දැන් ඉන්නේ අපි දන්නවා රාජ්‍ය වගේම පෞද්ගලික අංශයේත් ටේක් හෝම් පේ එක ඒ කියන්නේ තමාගේ ගෙදර ගෙනියන පඩිපතේ ඉන්න ඉතුරු පඩිය අතවච මේක එකපාරටම මේවා විශාල ප්‍රමාණකින් අඩු වුණොත් ඔවුන් ඉතා විශාල ගැටුමකට නැත්තම් විශාල අර්බුදයකට දැන් පත් වෙලා තියෙනවා දේශපාලකජ හැටියට ඇත්ත වශයෙන්ම අපිටාම කනස්සල්ලට පත් වෙලා තියෙන තත්ත්වයක් කියලා මම මේ අවස්ථාවේදී කිය අසින්නවා අපි දකිනවා පුවත්පත්වල කියනවා මහා බැංකුව අධිපතිතුමා මේක IMF එකේ උපදෙස් මත තමයි මේ බදු අපි අය කළේ ඉතින් ඒකින්ද ඒ ජනතාවගේ පීඩනය ඇත්ත වශයෙන් මේමනම් IMF එකේ උපදෙස් මත දාපු බදු වලින් තමයි අපිට මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ මෙතින්ද විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපි ඇත්ත වශයෙන්ම මේ IMF එකට හිර වෙලාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි හිර වෙලාද කියන ප්‍රශ්නයක් ඇත්ත වශයෙන්ම සභාපතිතුමනි අපේ අතේ තියෙනවා මොකද එහෙම හිර වුණේ අපි බංකොලොත් බව නැත්නම් අපි බෑන්ක්‍රප් කියලා කිව්ව නිසාද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ එහෙමනම් බෑන්ක්‍රප් කියලා අපි එක බංකොලොත් කියලා අපි කිව්වේ එක අත්‍යවශ්‍ය නිවැරදි තීරණයක්ද කියන එක තමයි මේ අවස්ථාවේදී අපි අත්‍යවශ්‍ය හිතන්න ඕනේ මොකද ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි අපේ රට බංකොලොත් කියලා අපි අත්‍යවශ්‍යම කියලා තියෙන්නේ. ඒතකොට බංකොලොත් කියලා කිව්වට පස්සේ රටට වෙච්ච අහිතකර ප්‍රතිඵල අපි දැන් කියන්න ඕනේ අත්‍යවශ්‍යම කිසිම ආයෝජකෙක් අපේ රටේ ඉන්නේ නැහැ. ඒ වගේම තමයි බැංකුවලට ණයවර ලිපි ඒ කියන්නේ LC ඕපන් කරනකොට ලොකු විශාල අර්බුදයකට එනවා. ඒ වගේම තමයි ඉන්දියාව විසින් ඩොලර් බිලියන් දෙකක් අපිට දෙන්න ඉස්තර වෙලා තිබ්බා චීනය විසින් ඩොලර් බිලියන් 2.5ක් වෙන ඉස්තර වෙලා තිබ්බා ඉතින් මේ දේවල් අපිට ඇත්ත වශයෙන්ම එන්න තියෙන සාංශ දැන් අවස්ථා ගොඩක් දුරට අඩු වුණා ඒ වගේ
තමයි මිනිත්තු දෙකක කාලයක්
තියෙනවා 18 ඉඳන් 70 දක්වා වැඩි වුණා පොලිය අතිමානියක් වැඩි වුණා විදේශ ණය පැහැදෙන නිසා ඇත්ත වශයෙන්ම විදේශ ණය හිමියන් ඇත්ත වශයෙන්ම නඩු පවරල තියෙනවා අපිට ඒක නිසා ඒ නඩු වලටත් අපි විශාල මුදලක් වැය කරන්න වෙලා තියෙනවා ඉතින් භයානක දේ තමයි ගරු සභාපතිතුමනි මේ විශාල ව්‍යාපෘති බොහෝ සංඛ්‍යාවක් මෙහෙන් අඩු වෙලා තියෙනවා. චීනය විසින්, හංගේරිය විසින්, ප්‍රංශ, ඕස්ට්‍රේලියා, ස්පාඤ්ඤ, කොරියා රටවල් විසින් ජල සැපයීම් වලට, පාලම් වලට, අධිවේගී මාර්ග වලට, එතකොට ජපානයේ ජයිකා වල තියෙන ව්‍යාපෘති සියල්ලක්ම වගේ දැන් මගට අත්හිටුවලා තියෙනවා. අපි මේ බංකුලොත්තක් කියලා කිව්ව නිසා. ඉතින් මේ ව්‍යාපෘති අත්විඳීම නිසා වචිම රටට මුදල් ගලායම ඉතා විශාල වශයෙන් නැති වෙලා තියෙනවා. ඊළඟ භයානකම දේ තමයි ගරු සභාපතිතුමනි මේ විදේශ ණය හිමියන් ඔවුන්ගේ ණය පැහැර හැදියාම ඔවුන්ට කියන්න පුළුවන් අපේ ණය පැහැර හැදිනනම් අපේ නත ප්‍රතිව්‍යුහ ගත කරනවා නම් දේශීය ණයත් ප්‍රතිව්‍යුහ ගත කරන්න කියලා. ඉතින් එහෙම කිව්වොත් ලොකුවට අපිට ඇත්ත වශයෙන් ලොකු ප්‍රශ්නකට අපි ඇතු වෙනවා. ඇත්ත වශයෙන්ම මහා බැංකු දත්තානුව අපේ මුළු දේශීය ණය රුපියල් ට්‍රිලියන 14ක් වෙලා තියෙනවා. ඒ 17 වෙලා තියෙන්නේ EPF එකට, ETF එකට, එතකොට NSB ජාත්‍යන්තර ජාතික ඉතිරිවීමේ බැංකුවට සහ මහා බැංකුවෙත් ට්‍රිලියන 2ක පමණ අනික භාණ්ඩාගාර බිල්පත් තියෙනවා. ඒ වගේම තමයි ලක්ෂ සංඛ්‍යාත ජනතාව මේ දේශීය ණය සුරකින් පත්වල ආයෝජනය කළ තියෙනවා. නිකන් හරි අපිට 20%ක් අපේ මේ ණය කපා හරින්න කියලා කිව්වොත් ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන 3ක් පමණ අපිට කපා හරින්න වෙනවා. ඉතින් ඒකට ලොකු ප්‍රශ්න වලට අපි මුහුණ දෙනවා. ඒක නිසා අපි මේ බංකොලොත් කියලා කිව්ව එක සාධාරණ නීතිය සාධාරණ තීරණ ඇති කියන එක බලන්න ඕනේ. අපි දන්නවා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හිටියා, ශාන්ත දේවරාජන් හිටියා, ඔවුන් වගේ කන්සල්ටන්ට්ලා ඉඳලා මේ වගේ
තීරණයක් ගන්න.
මේක ඇත්ත තීරණ ඇති කියලා බලන්න. තව එක තත්පරිකයක් මට දෙන්න. ඒතර මේකත් පාර්ලිමේන්තුවේ පූර්ණ අනුමැතියකින් තොරව තමයි මේ ප්‍රකාශය කළ තියෙන්නේ. එහෙමනම් ඇත්ත වශයෙන්ම ඒ කාලේ බලනකොට ගරු සභාපතිතුමනි අපි මොන දුෂ්කරතා තිබ්බත් අපි ණය ගෙව්වා. සස්වාදී සමයේත් අපි ණය ගෙව්වා. සුනාමියෙන් පස්සෙත් අපි ණය ගෙව්වා. ඒ වගේම කෝවිඩ් වසංගතයේ ලොක්ඩවුන් කළාට පස්සෙත් අපි ණය ගෙව්වා. එම්න ණය ගෙවන්න ක්‍රමයක් තියෙද්දී අපි මේ බංකොලොත් බව ප්‍රකාශ කරපු එක ඇත්ත වශයෙන්ම නිවැරදි තීරණයක් කියලා බලන නම් මම ඉල්ලා සිටිනවා ඇත්ත වශයෙන්ම මේ විශ්වවිද්‍යාල ඉන්න ආර්ථික විශේෂඥවරු ඉන්නවා, පුද්ගල ආයතනවල ආර්ථික විශේෂඥවරු ඉන්නවා, ඔවුන් සමග එකතුලා විමර්ශන කළා. දැන්වත් මේ බංකොලොත් භාවයෙන් අපි ඉවත් වුණොත් අපිට පුළුවන් වේවි මේ රට ගොඩනගන්න. ඒකින් තමයි ඉතාම ගෞරවයෙන් ජාතික ජනාධිපතිතුමාට සහ අනිකුත් අදාළ නිලධාරීන්ට අදාළ අමාත්‍යවරුන්ට කියා සිටිනවා මේ වෙනත් ඉන්න අපි යුද්ධය ජයගත්තේ මුළු රටම යුදමය පියවරක තියලා. එහෙනම් මේකත් ආර්ථික යුද්ධයක් නිසා මේ රටේ ඉන්න සියලුම ආර්ථික විශේෂඥව ගෙන්නලා කතා කරලා අපිට පුළුවන් වුණාද මේකෙන් ඉදිරියට නැත්තම් ඉදිරියට මේ ගියොත් එම බංකුලොත් භාවයෙන් ගියොත් එම අපි IMF එකටම හිර වෙලා ඔවුන්ගේ සියලුම කොන්දේසි අපිට පිළිපදින්න වෙලා අපි ඇත්ත වශයෙන්ම මොන තත්වයකට ඇයිද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා මේ විමර්ශනයක් කරන්න කියලා මම ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. ඔනබල් CV විග්නේශරන් you have 9 minutes.
I thank the chairperson for giving me this opportunity to speak on the policy statement made by the president 2 days ago. I hope at the end of the speech I may be able to answer many of the questions that were raised by Honourable Member Sarath Weerasekara. Though there is nothing new to be found with regard to the solving of the ethnic question which is paramount to us Tamils, I was pleasantly surprised to find that the President has quite rightly identified the maladies that have stultified progress in the economic field in Sri Lanka and the fundamental changes that need to be brought about in ourselves to grapple with the situation. Let me list them. At page 4 of the English version, he has said, I am ready to make unpopular decisions for the sake of the nation. At page 5 bottom, he has said, inflation rises during an economic crisis. The price of goods increase, employment is at risk, businesses collapse, taxes increase, it is difficult for all sections of the society to survive. However, if we endure this hardship for another 5 to 6 months, we can reach a settlement or reach a solution. At page 6 in the penultimate paragraph, he has said the future cannot be built on falsehood. At page 10, he has said, I try to cure the malady first, after which we can take further measures. We should prioritize curing the ailment. At page 11, he has said, we neglected economic reforms for the sake of narrow political agendas. The burden of loss-making government institutions was borne by the people. Even the most destitute have to bear the cost of maintaining these institutions. At page 12, he has said it is imperative to stop the practice of directing public investment for political reasons. At page 13, he has said we avoided problems and did not seek long-term solutions. We are all presently experiencing the result of that behavior. At page 13, he further says, we are facing an economic crisis which is more decisive than the past conflict in the North and East. At page 18, he has said, the traditional politics that we have followed so far is no longer valid. Deceptions made with lies and illusions for political gains are not suitable for the future. At page 18, he has further said, change should begin from within ourselves. We all should change, and that too should be for the betterment. As politicians, we should change for the better. At page 24, he has said, we all have to change our lifestyles for the sake of the nation. And finally, 12th one, at page 25, he has said, it is the duty of this house to make them, that is the children and youth, inherit a free tomorrow and a free nation. Madam, all these are noble words, words emanating from a matured mind. When politicization of the civil service and administrative service took place in this country, there were warnings from concerned persons. But our politicians continue to make the mistake over and over again. The result is the present impasse. When Dr. N. M. Perera, as the Minister of Finance under the Sri Mao government, was ready to take unpopular decisions in the economic front for the sake of the country, he was not allowed. At all stages, the singular psyche preferred today's entertainment for tomorrow's impasse. The behavioral pattern of the 16th century Portuguese had been inculcated into the hearts of our Sinhala brethren. Kapanla, Bipanla, Sudhikarapanla is their motto. Be happy today, what happens tomorrow is no concern today. If only the Tamil civil servants or Tamil-speaking higher officers from the North and East were allowed to direct affairs from our departments, the motto would have been different. Save today for tomorrow's entertainment would have been their chorus. There was a happy blend of our basic characteristics during the time of the British, but with the steady outflow of senior Tamil public servants, the attitudes among our public servants left behind changed for the worse. Our politicians saw to it that they changed. His Excellency's clarion call for fundamental changes in our perception gives us hope. But as a Tamil Member of Parliament representing the Jaffna district, I must say I am disappointed. Despite many promises, nothing substantial to ameliorate the conditions of the Tamil-speaking people of the North and East has been included in the policy statement. The promised release of Tamil political prisoners has not taken place. Except for 100 acres, the balance 3,000 acres of people's lands have not been returned to the people. 60,000 acres of state land still remain in the hands of the military. The transferring officers posted to the chief secretaryship of the provincial council, nor the post of provincial health director have not taken place, despite more senior officers being there in the northern province. The release of lands by the departments, though promised, has not seen the publishing of the relevant gazette notifications. Army's presence has not been curtailed. The reason seems to be an inbuilt fear and suspicion about the Tamils of the North and East, in the minds of not only politicians and public officials, but even religious dignitaries like the Venerable Mahanayaka Theros. Until and unless such inbuilt suspicions are removed, this country cannot progress, nor not only economically, but socially and politically too. Many of you, my dear colleagues, and especially Sarath, my friend, may have read the open letter I addressed the Venerable Mahanayaka Theros with regard to their recent statement on the 13th Amendment. May I refer to a few statements here of what I wrote to the Venerable Mahanayaka Theros with regard to their statement regarding the 13th Amendment. It was stated in a joint letter by the Venerable Mahanayaka Theros that by granting land and police powers together with the right to administer archaeological sites and places of religious worship to the provincial councils, it would lead to separation. I inquired from the Most Venerable Mahanayaka Theros, if the President grants land and police powers, whether all nine provincial councils will ask for separation, as they say. If that be so, I ask, then why not? After all, there are 20 cantons in Switzerland, and Switzerland is smaller than Sri Lanka in area. We could have a confederation like in Switzerland, allowing every province to function independently and separately, subject to certain rights of the centre.
Honourable Member, you have 2 more minutes.
If the Venerable Theros thought that the provinces other than the northern and eastern provinces would not want to act independently, but that only the north and east would want to separate, as they say, then it would mean that they infer that because of the north and east are Tamil-speaking areas, they would want to act independently. In other words, the Venerable Theros believe the Tamils are not satisfied being under the yoke of the Sinhalese government, central government, and therefore the north and east would want to separate, as they say, and therefore they must be forcibly kept under the boot of the Sinhalese without giving any freedom to the Tamil-speaking people of the north and east to govern themselves. Was it not such thinking, I ask, that has brought economic instability to the country? How long is this country going to prepare for war against the Tamils and spend colossal amount of foreign exchange to keep the military in readiness? And what are the Sinhalese scared about at the worst? That the Tamils of the north and east would separate and form their own Tamilulam? How does it affect the Sinhalese? The Sinhalese never occupied the north and east in great numbers. The Buddhist remains in the north and east are those from during the time of the Demala Baudhyos, as stated by Professor Sunil Aryaratna in his Demala Baudhyo book in Sinhala. In any event, there was no Sinhala language born during the time of the Demala Baudhyos. The Sinhala language came into being only in the 6th or 7th century AD. Only those who speak the Sinhala language could be identified as Sinhalese. The Mahavansa never referred to a people called Sinhalese nor to a language called Sinhala. I asked the Venerable Sirs as to whether they are worried about separation because they were aware that the Sinhalese had no legitimate rights whatsoever to control the Tamils. In other words, I pointed out they were wanting force and violence to be used on the Tamils to keep them subjugated. I asked whether that was what Buddhism had taught their reverence. I asked them whether ahimsa was not part of Dhamma. The term ahimsa is an important spiritual doctrine shared by Hinduism, Buddhism and Jainism. It literally meant non-injury and non-killing. It implied the total avoidance of harming of any kind of living creatures, not only by deeds but also by words and in thought. I asked their reverence how they could, as bhikkhus of the highest caliber and sensitivity, preach something which harms...
Honourable Bhimma, please wind up.
Yes, just 1 more minute, no, madam. Preach something which harms a section of our people. After all, the Tamils of the north and east are asking for something which the international law gives them the right to claim and enjoy. Article 1 of the International Covenant on Civil and Political Rights states, all peoples have the right of self-determination. By virtue of that right, they freely determine their political status and freely pursue their economic, social and cultural development. Granting land and police powers to the north and east under our unitary constitution would not lead to separation under any circumstances. It would only curtail and to some extent control the nefarious activities carried out by the center and its agents in the north and east. I ask their Venerable Sirs whether they want to perpetuate the wrongs done by the center in the north and east by requesting the center not to grant land and police powers to the north and east, which they say, which they are by law entitled. In conclusion, let me say here and now that the 13th Amendment can never lead to separation of any sort, since it is decentralization which is set out in the 13th Amendment and not power sharing of any nature. The 13th Amendment coming under the unitary constitution gives no right whatsoever to the provinces to think freely and independently. Finally, let me hope that the much maligned and hated 13th Amendment would be implemented in full, at least for the moment, until an opportunity dawns on the powers that be in Sri Lanka to grant voluntarily or involuntarily the right of self-determination to the Tamil-speaking people of the north and east. Thank you.
Thank you. Garu Upul Mahendra Mantrithuma, but tomorrow minute pahaka kaal yaktiyeno.
Garu Mulasana Aruda Mantrithumini, edda namasya asu hatevage kaalaka merate katabah lakvecce, maha jana aragalya katvecce me dahatumana vata sansodhane, nevatat karaliya davilatibeno, අද දවස පුරාම 13 වෙනි සංශෝධනය ගැන තමයි කතා කරේ. හැබැයි අපි පැහැදිලිව කියන්නට ඕනේ මේ රටේ ඒකීභාවයට කොතන හරි ගැටලුවක් තියෙනවා නම්, එහෙම නැත්නම් මේ රටේ ස්වාධීනත්වයට, එහෙම නැත්නම් භෞමික අඛණ්ඩතාවයට ගැටලුවක් මේ 13 හරහා සිදු වෙනවා නම්, අවංකවම අපි එතනට විරුද්ධව කටයුතු කරන්නට ඕනේ. මොකද අපි හද සාක්ෂියට එකඟව කටයුතු කරන්න ඕනේ. අපි මේ රට නොබෙදෙන්න, මේ රට ආරක්ෂා කරන්න දිවුරුන් දීලා මහජන නියුත වෙලා වශයෙන් කටයුතු කරන්නේ. කොහොමත් අපි රටක් වශයෙන් රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. ඒ මේ තියෙන උතුරේ තියෙන ප්‍රශ්නෙට විසඳුමක් වශයෙන් තමයි එදා පළාත් සභාව අඳුන්ලා දුන්නේ. හැබැයි මේ පාර්ලිමේන්තුවේම තමයි දැන් වසර 5ක් වෙනවා පළාත් සභාවට තියෙන ඡන්ද ක්‍රමය වෙනස් කරලා, ඔය කියන විපක්ෂ, ඔය කියන ඡන්ද ඉල්ලන අය, ඔය කියන ඡන්දය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී කතා කරන අය තමයි එකතු වෙලා පාර්ලිමේන්තුවේ දිවාරාත්‍රි ගත කරලා පාර්ලිමේන්තුවේ විවිධ ඒවා ගෙනහල්ලා මේ පළාත් සභා ක්‍රමය නැති කරලා දාලා. අද පළාත් සභා මන්ත්‍රීවරු නියෝජනය වෙන්නේ නැහැ. එතකොට මේ රටේ පාලන බලය පල්ලෙහාට අවශ්‍යයි නම් මේ පළාත් සභාව තියන්න ඕනේ. අපිත් පළාත් සභාව නියෝජනය කළා මන්ත්‍රීවරු වශයෙන්. අපේ වගකීමක් තියෙනවා මේ පළාත් සභාව මැතිවරණයත් මේ පළාත් පාලන මැතිවරණය ගන්නවා වගේම උනන්දුවෙන් කටයුතු කරලා මේ රටේ පළාත් සභා ක්‍රමයේ තුලින් රට බලාපොරොත්තු වෙච්ච බලය බෙදා දීමේ ක්‍රමයට යන්න. හැබැයි ඔය කතා කරන යම් අපේ දෙමළ පක්ෂ නායක මම අපි උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාර ගියා අපි දැක්කා මධ්‍යම රජයෙන් පළාත් සභාවට දෙන මුදල් සතයක්වත් වියදම් කරන්නේ නැහැ. වියදම් කරන්නේ නැත්නම් ඔයාට අවශ්‍ය සිංහල ජනයා දෙමළ ජනතාවට සේවය සපයන්න මුදල්වත් දෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ දකුණේ යන මුදල් ටික උතුරු ප්‍රදේශයේ සංවර්ධනකට යොදවන්නේ නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා මිනිස්සු අතර ඇති කරන්න උත්සාහ කරනවා වෛරයක් සිංහල ජාතිය දෙමළ ජාතියට විරුද්ධයි කියලා. එහෙම එකක් නෑ කියන එක තමයි අපිට කියන්නේ. අපි හැමතිස්සෙම සහෝදරත්වයෙන් එකමුතු වැඩ කරන්න කැමතියි. නමුත් මේකේ රටක් තුල බව අපි අවධාරණය කරන්නට ඕනේ. ඒ වගේ තමයි මේ ප්‍රායි සභාව මැතිවරණය දැන් කතා බහ ලක් වෙලා තියෙන එකත් මම ප්‍රායි සභාව නියෝජනය කළා මන්ත්‍රීවරයෙක්. ඒ නිසා අපි මේ ප්‍රායි සභාව මැතිවරණ අනිවාර්යෙන් තියන්නට ඕනේ. අපි ඒ කාලෙක මේ
මැතිවරණ මිනිත්තු 2ක කාලයක් තියෙනවා.
මීටත් වඩා පල්ලෙහාට ගෙනහල්ලා මීටත් වඩා ජනසභා ක්‍රමයේ දක්වා ගෙනියන්න තමයි අපි උත්සාහ කරේ. නමුත් මම අද පැහැදිලිව කියන්නට ඕනේ මේ මැතිවරණය මොන විදියට තිබ්බත් මේ මැතිවරණ කවදා තිබ්බත් මේ මැතිවරණ ක්‍රමයේ වෙනස් වෙන්නට ඕනේ. මේ මැතිවරණ එකදෙන මේ තියෙන අපේක්ෂක ගාන වෙනස් වෙන්නට ඕනේ. වඩා ගෞරවනීය ප්‍රාදේශ සභා පිහිටවන්නට ඕනේ. ඒ ප්‍රාදේශ සභා තුල කරදරයකින් තොරව සභා පවත්වා යන්න රටට බරක් නොවන ප්‍රාදේශ සභා බඩ පත් කරන්න අපිට වගකීමක් තිබෙනවා. ඒ නිසා කවුරු හරි උත්සාහ කරනවා නම් අපි ඒ ගැන අපි කියන්නට ඕනේ. ඒ වගේ තමයි මේ පාර්ලිමේන්තුව අපි වඩා ආර්ථවත් වෙනවා නම් තමයි වඩා හොඳ. දැන් බොහෝ විට පාසල් දරුවෝ මේ පාර්ලිමේන්තුව බලන්න එනකොට පාර්ලිමේන්තුව කෙරේ දරුවන්ගේ මනසට දෙන්න ඕනේ මොන වගේ දෙයක්ද කියන අපි කටයුතු කරන්නට ඕනේ. අපි හැමදෙස්සම අපි වගකීම් ඉටු කරනවාද කියන එක බලන්නට ඕනේ. අපි නීති සම්පාදනය කරනවාද, ප්‍රතිපක්ෂ සකස් කරනවාද, අපි අපිට පැවරන කාර්ය ඉටු කරනවාද, අපි නොකරන්නේම අපිට තියෙන කාරණාව අපි නොකර අපි කරන්නේ කිනේකාට මඩ ගහ ගන්නවා. මේ පාර්ලිමේන්තුවේ තමයි සමාජයට ඉතා වැදගත් වෙච්ච සමාජයට සේවය කරන මිනිස්සුන හොරු කියලා ලේබල් යලවන්නේ මේ පාර්ලිමේන්තුවේ. කිනේකාට හොරු තක්කඩි කියලා කියා ගන්නවා. සමාජයට ගියාමත් මන්ත්‍රීවරයාට ඇති ගෞරවය අද කෙලෙසිලා තිබෙනවා. ඒ නිසා අපි හැමෝගේම වගකීම තමයි පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රතිපත්තියට රැය යන්නට ඕනේ. මේ රටේ ආණ්ඩු කවුරු කළත් මේ රටේ දේශපාලන කවුරු අත තිබුණත් මේ රටේ බදු ප්‍රතිපත්තියක් තිබුණා නම් අද රට තුළ අපිට ඒක වඩා වැදගත් වෙනවා. අධ්‍යාපනයේ පිළිබඳ ප්‍රතිපත්තියක් තියෙන්නට ඕනේ. ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්නට ඕනේ. මේ රටේ සෑම දෙයක් ගැන ජාතික ප්‍රතිපත්තියක් තිබුණා නම් මේ රට වසර 72ක කියන ওই සාපය කියන වචනට වඩා අර්ථවත් වෙන්න තිබුණා. අපි ඒ මොන ආණ්ඩුව වෙනස් වෙලා ඔළු මාරු වුණත් තේරුම් ගත්ත දේ තමයි මේ පාර්ලිමේන්තුවේ හැම කෙනාම ඉන්නේ රට හදන්න, හැම කෙනාම ඉන්නේ නිවැරදි කරන්න. හැබැයි තමන් බලේ ඉන්නකොට මේ සියල්ල කරත් විපක්ෂයට යන හැම කෙනාම කියන්නේ ආණ්ඩුවේ ඉන්නේ හොරු, ආණ්ඩුවේ ඉන්නේ තක්කඩි. හැබැයි තමන් කෝප් කමිටුවේ මුදල් කාර්ක සභාවේ පාර්ලිමේන්තුවේ මැති අමැතිකම් නියෝජ්‍ය අමැතිකම් සියල්ල දරනකොට එක්කෙනෙක්වත් හොරුත් නෙමෙයි වංචා හොයන්නත් ඒවල් සියල්ලට තිබෙද්දි හැබැයි විපක්ෂයට ගියාම තමයි මතක් වෙන්නේ මේ පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන එක. ඒ නිසා මම කියනවා පක්ෂයේ ඉඩියත් විපක්ෂයේ ඉඩියත් හොරු නම් හොරු කියලා ඍජුව කතා කරන්න, ඒ වෙනුවෙන් සටන් කරන්න මහජන ඡන්දෙන් පත්වෙච්ච අපි හැමෝටම හැකියාව තියෙන ඕන කියන එක මතක් කරන්නට ඕනේ. ඒ නිසා දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුති පුද කරමි.
බොහොම ස්තුතියි කරු වාසුදේව නානායක කර්මතුමා. ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
විනාඩි
9ක් ගරු මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමිය, අද මේ යන විවාදය ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ කාලය හොඳම ප්‍රයෝජනයකට නොගැනීමේ එක ආදර්ශයක්. මේ රාජ්‍ය නායකයාගේ කතාව නැවත වාරයක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීම අවශ්‍ය වුණේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ ඒ කටයුත්තේ එසේ සිදු වෙලා අපි මේ වාදයක ඉන්නවා. කෙසේ වුණත් අපි අද මුහුණ දීලා තියෙන ආර්ථික ප්‍රශ්නය ගත්තාම මේ ආදායම් පරතරය මෙච්චර ලොකුවට තියෙද්දී ධනය ඒකරාශී වීම මේ තරම් විශාල වශයෙන් සුළු පිරිසක් අතර යද්දි ඊළඟට බදු ගෙවීමේ විෂමතාවය 79%ක් ගෙවන්නේ ජනතාව බදු 121%යි ගෙවන්නේ ඉහළ පන්තිය. නමුත් ඒකත් අපට බලා ගන්න පුළුවන් වෙන්නේ අවුරුද්ද අවසානයේ බදු ගෙවලද නැද්ද කියලා. විශාල සමාගම් එවැගේම විශාල ධනවතුන් තමන්ගේ පොත්පත් පෙන්ලා කියනවා අපට එහෙම ලාභයක් ආදායමක් නැහැ කියලා. ඊට පසුව ඒ අය අභියාචනා කරනවා, අභියාචනාවට අවුරුදු ගණන් යනවා. ඒවා ගැන ප්‍රබල ක්‍රියාත්මක භාවයක් ඇති වෙන්නේ නැහැ ඒ මුදල් අය කරගන්න. මට කිව්වා එයාගේ විධායක සභිකයෙක් ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩ කරන වැඩ කරපු ඇත්තටම මේ බිලියන 63 ඕනනම් එක සමාගම් දෙකකින් අපට අය කරගන්න පුළුවන්. අය කරගැනීමේ දැන් තියෙන නීති තුල නමුත් ඒවා අය කරගැනෙන්නේ නැහැ. අයි අලු මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතුමා දිග ලයිස්තුවක් කිව්වා මේ ආදායම් බදු කොච්චර මගහැරෙනවද, වංචා කරනවද, ආදායම් බදු යටපත් කරගන්නවද කියලා. දැන් මේකට මොකක්ද අපි හේතුව වශයෙන් තේරුම් ගන්න. විශාල කළු ආර්ථිකයක් තියෙනවා. විශාල කළු ආර්ථිකයක්, විශාල කළු සල්ලි ප්‍රමාණයක් තියෙනවා. ඒක 150 කොයිට වැඩි වෙන්නත් පුළුවන්. යම් යම් අයගේ තක්සේරු අනු කවුරුත් දන්නේ නැහැ. කවුරුවත් මේක යෝජනා කරන්නෙත් නැහැ. රුපියල් 5000 නෝට්ටුව අවලංගු කරන්න ඕන. එදා එන්නම් පෙරේරා සහෝදරයා කළා වගේ මට මතක 500 නෝට්ටුවට. මෑත කාලයක මෝඩි කළා වගේ ඉන්දියාවේ. එතකොට කොන්ටේනර් පිටි පෙට්ටි පිටින් පුරවලා තියෙන 5000 නෝට්ටු එළියට එවි. එතකොට බදු ආදායම එකතු කරගන්න පුළුවන් වේවි. නමුත් කවදාවත් මේ ආදායම් පරතරේ තියාගෙන, මේ කළු ආර්ථිකය තියාගෙන මේ රටේ රාජ්‍ය ආදායම එකතු කරන්න බෑ. ඊළඟට මම කැමතියි කියන්න මේට වඩා ලොකු රකමක් නැහැ. විශාල කළු ආර්ථිකයක් තියෙනවා, බදු ගෙවන්නේ නැහැ. මේට වඩා ඕරකමක් දූෂණයක් නැහැ. එහෙනම් ජනතා විමුක්ති පෙරමුණ ඒ අය ආපුවාම මේ ඕරකම දූෂණය නවත්වන විදිය කියලාත් නැහැ. ඒකට නීති කියන බව කියන්නේ. දැන් අපි කියනවා කෙලින්ම 5000 නෝට්ටුව අවලංගු කරොත් යම් ලොකු ඕරකම් ප්‍රමාණයක් මේ රටේ බදු වලට කෙරෙන අල්ල ගන්න පුළුවන් වේ. ඊළඟට මම කැමති පෙන්වන්න මේ රනිල් මහතා කියනවා ජනයාගේ ආදායම් මාර්ග දියුණුවේ කියලා ඉදිරි කාල 68%ක් ඉන්නේ සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායක. ඒ අය අද නැති බංග වෙලා ගියේ. මේ අයදී ආයෙමත් නැගිටින්න කාලයක් ගත වේවි. එතකොට කියන්න පුළුවන් උඹලා සමතලා වෙච්ච තැන ඉඳලා ඔන්න දැන් උඹලාගේ ආදායම ආපහු නගින්න පටන් ගත්තයි. ඇත්ත කතාව අද මේ රටේ මේ තියෙන විදියට පොදු ජනතාව මේ අර්බුදයේ බර කර තියාගෙන යනවා. ඉහළ පන්තිය මේ අර්බුදයේ බරක් බාරගන්නේ නැහැ. ඒක තමයි දැන් මේ ආදායම් බදු කොච්චර ලොකුවට පැනෙව්වත් ඔය අය කරගන්න බෑ. අය කරගන්න බැරි බදු පැනවලා ඊළඟට වෙන්නේ අවසාන වශයෙන් රජයේ ආදායම මදි වෙනවා. ඊගාවට රජයේ ආදායම ගන්න ආයෙත් මහජනයාගෙන් බදු එකතු කරනවා. වක්‍ර බදු. මෙන්න මේ ක්‍රියාදාමය තමයි යන්නේ. දැන් මං කැමති මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්පයක් ඉල්ලුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවට අපි අපේ නායකරුවන් එක්ක යම් අපේ හිතවත් රාජ්‍යයන්ගේ එකතුවක් තුලින් කතා කළා. අපි අවුරුදු 5කින් ඒ ණය ගෙවන බවට ප්‍රතිඥා දීලා ඒ ණය පොලිව ගත්තු ප්‍රමාණය සලකා බලලා ණය මූලික මුදලේ අඩුවක් කරන්න අපිට ඉල්ලීමක් කරන්න පුළුවන්. මම දන්නේ මූල්‍ය අරමුදල අත්‍යවශ්‍ය වෙන්නේ අර ලෝකයට අපේ නම්බුකාරකම පෙන්වන්න වෙන්න පුළුවන්. එතකොට අපිට නොඑක් තැන් වලින් ණය ගන්න පුළුවන් කියලා. ඉතින් මේ හත් වෙලාවේ මෙච්චර ණය ගොඩක් යට වෙලා තියෙද්දි අපි තව ණය ගන්න යනවාද? ADB එක වේවා අනිත් අන වේලා අපිට ණය දෙන්නේ. ඉතින් ණය අද සඳක් තියෙනවා. මේ ණය කන්නට තවත් ණයකට කරන්න බෑ. අපි මේ ණය ගෙවන්න ඕන. ඒකට අවුරුදු 5ක් ඉල්ලන්න ඕන. අපි මොරටෝරියම් එකක් අපි ප්‍රකාශයට පත් කරන්න ඕන. එහෙම කරපු රටවල් තියෙනවා. ඊළඟට නිෂ්පාදනයේ අලවිය
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
නිෂ්පාදනයේ අලවිය සඳහා රාජ්‍ය ආයතනයක් ඇති නොකරන තාක්කල් මේ රටේ දුප්පත්කම නැති වෙන්නේ නැහැ. විශාල ජන කොටසක් දුප්පත්කමෙන් ගැලී ඉන්නේ. අද එයාට සාධාරණ මිලක් එයාගේ නිෂ්පාදන වලට ලැබෙන නිසයි. ඉතින් ඒ තත්ත්වය තුළ මම මගේ කතාව අවසන් කරන්න කැමති වෙන්නේ මේ ඒකීය රාජ්‍ය ප්‍රශ්නයටත් යම් සඳහනක් කරමි. ඒකීය රාජ්‍යයක් යටතේ පළාත්වල බලය දීම අපේ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒකීය රාජ්‍යය හරියට තියෙන්න ඕනේ. ඒක දුර්වල රාජ්‍යයක් වෙන්න බෑ. ඒකීය රාජ්‍යයට පෙනී යනවා නම් වෙන් වී යාමකට නැඹුරු වෙනවයි කියලා ඒකීය රාජ්‍යයේ බලය යොදන්න වෙනවා. අනික් අතට පළාත් බලයක් සහිත ඒකීය රාජ්‍යයක්. ඒ වගේම පළාත් වලට අපි බලයක් දෙන්න ඕනේ. ඉතින් අපි බලන්න ඕනේ නැඹුරුව කුමක්ද? ඒ නැඹුරුව අනුව තමයි අපිට බලය දෙන ප්‍රමාණය තීන්දු කරන්න වෙන්නේ. ඒ අනුව මේ වෙන්වීමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා නම් අපි අනිවාර්යයෙන්ම එය වැළැක්වීමට උවමනා ඒකීය රාජ්‍යයේ බලය ක්‍රියාත්මක කරන්නට උවමනා වෙනවා. අපි 13 වෙනි සංශෝධනයේ යටතේ පළාත් වලට බලය ලබා දීමට එකගයි. දැන් මම ආගෙන හිටියා පොන්නම්බලම් අපේ ගරු මන්ත්‍රීතුමාගේ කතාවත් මගේ සහෝදර මන්ත්‍රී විමල් වීරවංශ මැතිතුමාගේ කතාවත්. ඇත්තටම මට තේරුම් ගියේ ඒ කතා දෙකේ අතරමැද තැනක තමයි නිවැරදි ස්ථානය තියෙන්නේ. අන්නේ අතරමැදි ස්ථානය අපි තෝරගෙන අපි මේ කටයුතු අපේ රට එක්සත් කිරීමේ පැත්තෙන් කල්පනා කළා ක්‍රියාත්මක කරන්න ඕන. නමුත් ඒකට උවමනයි හොඳ ආර්ථික තත්ත්වයක් මේ රටේ පවතින මිනිස්සුන්ට සරුසාරත්වයක් තියෙන්න උතුරත් දකුණත් අතර ගනුදෙනු පුළුවන් තරම් වැඩි වෙන්න. මෙවැනි තත්ත්වයකට එන්න බෑ කවදාවත් මේ කළු ආර්ථිකය තියාගෙන. එනිසා මේ කළු ආර්ථිකය අවසන් කිරීමට පියවර කවදාවත් මේ අය ගන්නේ නැහැ. ඇයි? මේගොල්ල කවුද? රනිල් වික්‍රමසිංහ වෙළඳපොළ වාදියෙක්. ඒ නිසා අපි මේ රටේ ඇති කළ යුතු දේශපාලන වෙනස ක්‍රියාත්මක කරන්න මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා. නිදහස් ජනතාව පෙරමුණට මේ රටේ බලය දීලා.
ම ස්තුති ගරු WDJ සේනරත්න මන්ත්‍රීතුම ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
මුලපෙණි මන්ත්‍රීතුමනි මම වෙලාව බොහොම අඩු නිසා අත් පොඩි සටහනක් ගහගත්තා. නමුත් මම ඉල්ලනවා මට තව විනාඩි දෙකක් දෙන්න කියලා. මට ඉතා වැදගත් කාරණයක් කියන්නට තියෙනවා. ගරු ජනාධිපතිතුමා පසුගියදා පැවැතු රාජාසනයේ කතා මගින් වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා. රට නැමතත් අරාජිකත්වයට පත් නොකර ජනතා පීඩනය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් රජයක් විදියට ගනිමින් පවතින බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරා. ඇත්තටම අපි අතර දේශපාලන මතභේදයන් කුමක් තිබුණත් බංකොලොත්තු බිනවත්ම රාජ්‍ය නැවත ක්‍රමානුකූලව සාමාන්‍යකරණයට පත් කිරීමට ජනාධිපතිතුමා ගන්නා වූ ප්‍රයත්නයට අපේ සහයෝගය දී යුතුයි කියන එකයි මම මේ අවස්ථාවේදී කල්පනා කරන්නේ. අස්ථාවර භාවය, අනිශ්චය භාවය, අවනීතිය අද නැහැ. පසුගිය කාලයේ වැරදි ආර්ථික කළමනාකරණයක් පාලකයන්ගේ උද්දච්ච තීන්දුව තීන්දුවන් නිසා රට බංකොලොත්තු වුණා. තෝට පසුගිය වසරේ රටේ පැවිත් තත්ත්වය දැන් සමනය වෙමින් පවතිනු. ආර්ථික කිසියම් ස්ථාවර ඇති වෙලා තිබෙනවා. 80% සීමාව තිබුණු උද්දමනය දැන් 50% දක්වා අඩු වෙලා තිබෙනවා. එතකොට දිගින් දිගටම මේ උද්දමනය අඩු වෙයි කියන විශ්වාසයක් දැන්ට ජනතාව තුළ ඇති වෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරයේ විශාල පිබිදීමක් දැන් ඇති වෙලා. මේ වසරේ ජනවාරි මාසයේ පමණක් ලක්ෂයේ ඉක්ම වූ සංචාරකයන් සංඛ්‍යාවක් අපේ රට පැමිණියයි කියන එක ප්‍රකාශ වෙලා තියෙනවා. ඒතර මේ වෙනි ආකාරයට රටේ ආර්ථිකයේ වෙනසක් ඇති කිරීමට පුළුවන් පදනමක් පරිසරයක් රට තුළ ඇති කිරීමට පුළුවන් වීම මම හිතනවා අපිට අනාගත බලාපොරොත්තු ඇති කර ගැනීමට ඉතාමත්ම පිටුවහලක් වෙනවා. ජනාධිපතිතුමා කියන ආකාරයට අපේ රටේ ආර්ථිකය දැන් ලෙඩ ඇඳට වැටිලා තියෙනවා. ලෙඩේ හැදුන හැටි ගැන එකිනෙකාට චෝදනා කර ගැනීම නවත්වලා සියලු දෙනා එක්ව මුලින්ම ලෙඩා සනීප කරගත යුතුයි. ඉන්පසු රෝගය නිත්‍යාවටම සුව කර ගැනීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයන් උපමාව සිදු කළ යුතුයි. අපි තවදුරටත් මේ කුහක දේශපාලනයේ නිරත වෙනවාද යන්න තමන්ගේ හෙද සාක්ෂි විමසා බැලිය යුතුයි. බොරු සුළංගනා කතා වලින් ජනතාව රැවටිය නොහැකි බවත් අප සියලු දෙනාම දැනගත යුතුයි. පටු දේශපාලන අරමුණු නැති රට ආදරය කරන බෞද්ධ ජනතාවගේ අභිලාෂයන් අපි ඉෂ්ට කළ යුතුව තිබෙනවා. මෙම රාජාසනයේ කතාවෙන් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය මගින් විදුලි බල අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කිරීමටත් මල්වතුය සංවර්ධනය කිරීමටත් නැගෙනහිර පළාතේ ගංගාවල ජල කළමනාකරණය කිරීමටත් වඩමාරච්චි කලබ ප්‍රතිසංස්කරණය කිරීම වැනි ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනවා කියන එක ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. නමුත් ඒකම ප්‍රකාශ වෙලා තියෙනවා රජයෙන් පෞද්ගල කාලයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරපු ව්‍යාපෘති 55ක් නවත්තන්න යනවායි කියලා. මේ ව්‍යාපෘති 55ට ඇතුළත් වෙනවා මගේ ප්‍රදේශයේ මගේ
රත්නපුර
දිස්ත්‍රික්කයට අදාළව තිබෙන ප්‍රදේශවලටත් විශාල මෙහෙයක් සේවයක් සිද්ධ වෙයි කියලා කල්පනා කරපු මේ රුවන්පුරු අධිවේගී මාර්ගය නැවැත්වීම. මම හොයලා බැලුවාම මට දැනගන්න ලැබුණා මේක සම්පූර්ණයෙන්ම නවත්තන්න තීන්දුව කරනවා. මේ සඳහා දැනට අත්පත් කරගෙන තියෙන ඉඩම් ආපහු ඒ අයිතිකාරින්ට හෝ වෙන අයට හරි දෙන්න තීන්දුව කරලා තියෙනවා. ඉතින් මේක ඉතාමත්ම බරපතල තත්ත්වයක්. මොකද පහුගිය අවුරුදු 10 30න් මේ ව්‍යාපෘතිය ගැන අපි කතා කළා. ජනතාව බලාපොරොත්තු වුණා. මට මතකයි මීට අවුරුදු 2කට ඉස්සෙල්ලා මමත් අපේ මේ වාසුදේව නානායකකාර මන්ත්‍රීතුමත් අපි සහභාගී වුණා අගේගා මන්දිරයේ මේ ව්‍යාපෘති ආරම්භ කරන රැස් මේ උත්සවෙට. එදා ඉඳන් අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වි. එතුමා තමයි මේ අදහසට අපිට සහාය දුන්නේ. එතකොට දැන් වෙලා තියෙන්නේ මොකද කිලෝමීටර් 10ක් දැන් මේ පාර සකස් කරලා තියෙනවා. මන්තිරු 4ක් පළල මේ පාර සකස් කරලා ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කරගෙන ඒ අයගෙන් සමහර අයට වන්දි ගෙවලා සමහර අයට භාගයක් වන්දි ගෙවලා ඒගොල්ලන් ගෙවලා කඩාගෙන ඒගොල්ලන්ට යන්න ඉන්න නැතුව සමහර අය කුලියට ඉන්නේ. මොකද තාවකාලිකව හරි කුලියට ඉන්නේ. මොකද ඒගොල්ලන්ට වන්දි ලැබුණාම අනාගතයේදී ඒගොල්ලෝ කොහෙන් හරි ඉඩමක් කරගෙන ගියක් හදනවා කියන බලාපොරොත්තුවෙන් මෙලද ලොකු විනාශ වෙනා මේ ලොකු වෙනසක් ඒ ප්‍රදේශයේ මේ ගයපුත්තු නිසා ඇති වුණා. නමුත් දැන් එකපාරටම මේක නවත්තලා මේ ඉඩම් ආපහු දෙනවා කියන්නේ කිසිම දවසක මේ ව්‍යාපෘතිය නැවත කෙරෙන්නේ නැහැ. මේ ව්‍යාපෘතිය ඉංගිරිය හරහා ඒ වගේම රත්නපුරේටත් ඒ වගේ පැල්මොල්ලටත් ගිහිල්ලා ඊළඟට කහවත්ත බඩංගොඩ හරහා බදුල්ල දක්වා යෑමේ ඉලක්කයන් ඇතුව තමයි සැලසුම් කරලා තියෙන්නේ. මේ ව්‍යාපෘතිය මේ විදිහට නැවැත්වුවොත් මේ ඉඩම් ආපසු දුන්නොත් කිසිම දවසක
මැනි
අධිවේගී මාර්ගයක් ඒ ප්‍රදේශ වලට එන්නේ නැහැ. අද රත්නපුරේ ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානයක් හදනවා. ඒ හදන මැණික් වෙළඳ මධ්‍යස්ථානයත් මේ අධිවේගී මාර්ගයත් එකට බද්ධ වෙලා තමයි තිබුණේ. මොකද පිටටින් එන මේ මැණික් ව්‍යාපාරික මෙනික් විලේට ගන්න දෙවන්ත වෙළඳු ඒගොල්ලෝ යන්න කැමති නෑ පිමි මේ පහ වෙලාවක් ගත කරලා රත්නපුරේට එයාට ඕනයි තා ඉක්මනට ගමන් කරන්න පහසියෙන් ගමන් කරන්න එහෙම ගමන් කරලා එයාගේ ඒ වෙළඳ කටයුතු කරලා ආපහු කොළඹට එන්න එයාට ඕනේ නමුත් දැන් පවතින තත්ත්වය අනුව ඒක කරෙන්නේ නෑ පොද ගමන් බිමන් අපහසු නිසා ඒ ප්‍රදේශයට මේ වෙළඳු යන්න කැමති නෑ ඒක නිසා ඒක මෙනික් විශාල ප්‍රයෝජනයක් ලැබෙන ව්‍යාපෘතියක් තමයි මේ ව්‍යාපෘති. ඔගේ ප්‍රදේශයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ශක්තිමත් වෙන ව්‍යාපෘතියක් මේ ව්‍යාපෘතිය. නමුත් මේක නවත්තර දැම්මොත් මම හිතනවා ඒක කවදාවත් මේ තත්ත්වය අපිට ළඟා කරගන්න බෑ. ඒක නිසා මම විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා කරුණා කරලා දැනට මේ රටේ තියෙන මූල්‍ය තත්ත්වය අනුව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න බැරි නම් තාවකාලිකව මේක නතර කරලා කවදා හරි මුදල් තත්ත්වය යථා තත්ත්වයට පත් වුණාට පස්සේ මේ ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න මොනම විදිහින්වත් යම් යම් නිලධාරීන් යෝජනා කරනවා. සමහර අය ඕන වෙලා තියෙන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පමණයි හදන්න. මධ්‍යම අධිවේගී හදනවට අපේ විරුද්ධයක් නැහැ. නමුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ වගේම කාලයක් තිස්සේ ජනතාව බලාපොරොත්තු වෙලා තිබුණ මේ රුවන්පුර අධිවේගී මාර්ගයත් හදන්න අවශ්‍යයි. ඒ නිසා ඒ දැනට අත්පත් කරන දෙන ඉඩම් ඒ වගේම අනිකුත් බාහිර දේවල් ආපහු මේවා වෙනයට දෙන්නේ නැතුව මේවා ආරක්ෂා කරගෙන කවදා හරි මූල්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් වුණාට පස්සේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ තීන්දුවක් ගන්න කියන ඉල්ලමින් මගේ වචනේ ප්‍රියවසාර කරනවා.
බොහොම ස්තුතියි.